ආයුබෝවන් දුව පුතේ. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ මුල්ම ඒකකය වන ගැටළු විසඳීමට ක්‍රමලේඛ ලිවීම කියන ඒකකය පිළිබඳවයි. හොඳයි දුව පුතේ. ඔයාලා මේ පාඩම අද දවසේ හොඳින්ම අධ්‍යයනය කරන්න නම් මෙන්න මේ දේවල් ඔයාලා ළඟ තබා ගත්තොත් හොඳයි. ඔබේ 11 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ පෙළ පොත අවශ්‍ය දේවල් සටහන් කරගන්න කඩදාසි කීපයක් සූදානම් කරගන්න කියලා මුලින්ම මතක් කරනවා. අද ඔයාලට පාඩම උගන්වන්න මාත් සමග එකතු වෙනවා සඳුරුවන් සර්. සඳුරුවන් සර්, මම මේ පොඩි ගැටලුවක ඉන්නේ.
එහෙනම් මොකද්ද මිස්?
මල්ලඟ තියෙනවා අද පාඩමට අදාළ සටහන් කොළ කීපයක්. අපිට බැරිද මේක පොතක් විදියට හදලා අපේ දරුවන්ට යවන්න?
ඉතින් මිස් වාගේ ෆෝන් එක තියෙන්නේ. ඕකේ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ස්කෑන් කරන්න පුළුවන් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්නකෝ. ඊට පස්සේ අපිට පුළුවන් නේ ওই සටහන් ටික ස්කෑන් කරලා පොතක් විදියට පහසුවෙන්ම හදාගන්න.
ආ, ඒක හොඳ අදහසක්. බලන්න සර්, අද වෙනකොට මේ වගේ ගැටලු විසඳගන්න කොච්චර වටින ඇප්ස් නිර්මාණය වෙලා තියෙනවද කියලා. ඇත්තටම සර්, ඇප් කියන්නේ ඇප්ලිකේෂන් කියන එකමද?
ඔව් මිස්. ඇප්ලිකේෂන්ස්, ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා, නැත්නම් පරිගණකයක මෘදුකාංග කියලා කියන්නේ මේ ඔක්කොම එකක් තමයි.
හොඳයි දරුවනේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ මෘදුකාංග නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන. එහෙම නේද සර්?
ඔව්දු වේ පුතේ. මේ ඒකකය තුළ අපි අධ්‍යයනය කරන්න යන්නේ කොහොමද මේ වගේ ඇප් එකක්, එහෙම නැත්නම් මෘදුකාංගයක්, තවත් විදිහකට කිව්වොත් ක්‍රමලේඛයක් ගොඩනගන්න කියලා. ඔයාලා දන්නවා ඔයාලගේ ජංගම දුරකථනයේ මේ වගේ ඇප් ගොඩාක් ස්ථාපිත කරලා තියෙනවා කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ඒ හැම ඇප් එකකින්ම යම් කාර්යයක් සිදු කරනවා නේද කියලා. අනුෂමිස්, අපි මේ දුවල පුතාලට කිව්වොත් ගැටලුවක් විසඳීමට ඇප් එකක් භාවිත කරන තවත් සිද්ධියක් අපි චුට්ටක් මතක් කරමු නේද?
හරි. මේ රජරට ප්‍රදේශයේ මේ දවස්වල කුඹුරවල අස්වැන්න නෙලන කාලෙනේ. ඔන්න අපි හිතමු එක්තරා පුද්ගලයෙක් ගොයම් කපන යන්ත්‍රයක් අරගෙන ගිහිල්ලා කුඹරක ගොයම් කැපුවා කියලා. ඊට පස්සේ එයාට දැනගන්න ඕනි වෙනවා ඔය ගොයම් කපපු ඉඩමේ භූමි ප්‍රමාණය හරියටම කොච්චරක්ද කියලා. ඔන්න දුව පුතේ, දැන් එයා ඉන්නේ ගැටලුවක. ඇයි ඒ? එයාට ඉඩමේ ප්‍රමාණය හරියටම දැනගන්න ඕනි වෙලයි තියෙන්නේ. ඔන්න දැන් එයා තමන්ගේ ස්මාර්ට් ෆෝන් එක අරගෙන වර්ගපල්ලය ගණනය කරන ඇප් එකක් ඔහුගේ දුරකථනයට ස්ථාපිත කරගන්නවා. ඊට පස්සේ එයා ඇප් එක ධාවනය කරලා තමන්ගේ ගොයම් කපපු කුඹුර මායිම දිගේ ගමන් කරලා සංවෘත ප්‍රදේශයක් සලකුණු කරනවා. එතකොටම ඔහුට ලැබෙනවා එම සංවෘත ප්‍රදේශයේ වර්ගඵලය කොච්චරක්ද කියලා.
හොඳයි දුවේ පුතේ. ඔයාලා හොඳින් අහගෙන හිටියා නේද අනුෂමිස් කියපු ඒ සිද්ධිය? දැන් අපි ඒ සිද්ධිය අපේ පාඩමත් එක්ක ගලපගමු. මෙතනදී දුවේ පුතේ, මේ ඇප් එක එහෙම නැතිනම් ක්‍රමලේඛය මගින් සිදු කළේ ගැටලුවක් විසඳීමක්. හැබැයි ඒ ගැටලුව විසඳන්න ඒ ක්‍රමලේඛයට ආදාන අවශ්‍ය වුණා. අර ගැටලුවට මුහුණ දුන්න පුද්ගලයා ඉඩමේ මායිම දිගේ ඇවිදගෙන ගිහිල්ලා මේ ක්‍රමලේඛයට ලබා දුන්නේ ආදාන කියලා දැන් ඔයාලට තේරෙනව නේද? ඉතින් එහෙම ආදාන දුන්නට පස්සේ ක්‍රමලේඛය ඉඩමේ වර්ගඵලය ගණනය කරලා දුන්නා. ඒ මොකද්ද? ඒක තමයි දුවේ පුතේ ප්‍රතිදානය කියලා කියන්නේ. හැබැයි ප්‍රතිදානය ලබා ගන්න අර ආදාන යම් ක්‍රියාවලියකට ලක් කරන්න ඕනිනේ. ඒකට තමයි අපි සැකසුම කියලා කියන්නේ. අනුෂමිස්.
ඔව් සඳරුවන් සර්. දැන් අපේ දුවල පුතාලා දන්නවනේ ක්‍රමලේඛයකට ආදාන දෙන්න ඕනි කියලා. එතකොට තමයි ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ප්‍රතිදාන ලබා ගන්න නම් ආදාන සැකසුමකට ලක් කරන්නත් ඕනි. ඒ හින්දා ඕනෑම ක්‍රමලේඛයක් ගොඩනගන්න කලින් ඔන්න ඔය කියන කරුණු තුන හඳුනාගන්න ඕනි. ඒකට නේද සර් ගැටලුව විශ්ලේෂණය කිරීම කියන්නේ?
ඔව් අනුෂ්මිස්. අපි දැන් හොඳ තැනකට ඇවිල්ලා ඉන්නේ. බලන්න දුවේ පුතේ, ඔයාලගේ පෙළ පොතේ පළවෙනි පිටුවේ ගැටලුව විශ්ලේෂණය කිරීම කියලා මාතෘකාවක් තියෙනවා. මෙන්න මෙතනදී අපි සාකච්ඡා කරන්නේ ඕනෑම ගැටලුවකට අදාළව අර කලින් කියපු සංරචක තුන හඳුනා ගැනීම. අනුෂමිස් කියන්නක බලන්න අපේ දුවල පුතාලට ගැටලුවක් විශ්ලේෂණය කිරීමේදී හඳුනා ගන්න සංරචක තුන මොකක්ද කියලා නැවත වතාව.
1. ගැටලුව විසඳීමට අවශ්‍ය කරන ආදාන. 2. තමයි ගැටලුව විසඳූ පසු ලැබෙන ප්‍රතිදානය. 3. තමයි ප්‍රතිදානය ලබා ගැනීමට ආදානවලට මොකක් කළ යුතුද කියන දේ. ඒ කියන්නේ සැකසුම. එහෙමත් නැත්නම් ක්‍රියාවලිය.
බලන්න දුවේ පුතේ, ඔයාලගේ පෙළ පොතේ ගැටලුව විශ්ලේෂණය කිරීම කියන මාතෘකාව යටතේ ගැටලු 7ක් විශ්ලේෂණය කරලා තියෙනවා. අපි එතනින් පළවෙනි ගැටලුව දිහා චුට්ටක් බලමුද? ඒකේ ගැටලුව විදිහට හඳුනාගෙන තියෙන්නේ තැපැල් කිරීමට සුදුසු ලිපියක් සෑදීම. බලන්නකෝ එම ගැටලුවේ ආදාන විදියට මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ලිපිය ලිවීමට සුදුසු කොළයක් සහ පෑනක්. ඒ වගේම ලියුම් කවරයක්, මුද්දර, මැලියම් මේ වගේ දේවල් තමයි ආදාන විදියට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ ගැටලුව විසඳුවට පස්සේ අවසානයේ ලැබෙන ප්‍රතිදානය තමයි පහලින් සඳහන් කරලා තියෙනවා තැපැල් කිරීමට සුදුසු තත්වයේ පවතින ලිපියක් කියලා. ඉතින් මේ ආදාන ටික මොන විදිහේ ක්‍රියාවලියකට ලක් කරොත්ද මෙන්න මේ කියන ප්‍රතිදානය ලැබෙන්නේ? ඔයාලට පේනවද ඔය පුතේ ඒක පියවර පහක් යටතේ විස්තර කරලා තියෙනවා. ලිපිය ලිවීම, ලිපිය නවා ලියුම් කවරයකට බහාලීම, ලියුම් කවරය ඇලවීම, ඊට පස්සේ ඒකේ ලිපිනේ ලිවීම, මුද්දර ඇලවීම, මේ වගේ අනුපිළිවෙලින් ක්‍රියාවලි පහක් සිද්ධ වෙනා තමයි මේ ප්‍රතිදානය ලැබෙන්නේ. ඉතින් ඔයාලට දුවේ පුතේ ඒ වගේ අනිත් ගැටලු ටිකත් පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ගැටලු අතරින් සමහර ගැටලු නම් පරිගණකයට විසඳන්න බෑ. එහෙම නේද අනුෂමිස්?
ඔව් සර්. එතන තියෙන දෙවෙනි ගැටලුව රසවත් තේ කෝප්පයක් පිළියෙද කිරීම. ඒ වගේම තුන්වෙනි ගැටලුව පාසලේක ඇති පොත් බෙදා දීම. මේ වගේ ගැටලු නම් පරිගණකයකට කියලා විසඳගන්න අමාරුයි තමයි. ඒ වුණාට දුවේ පුතේ, ඔයාලේ සිද්ධිය හොඳින් අධ්‍යයනය කළත් ගැටලුවකට අදාළ අපි කලින් කියපු සංරචක ඒවනම් හඳුනගන්න පුළුවන් වෙවි. ඒ වුණාට 4, 5, 6, 7 වගේ ගැටලු නම් අපිට පරිගණකයකට කියලා විසඳගන්න පුළුවන් නේද සර්?
ඔව් අනුෂමිස්. අන්න ඒ වගේ පරිගණකයකට කියලා විසඳගන්න පුළුවන් ගැටලු වලට අපිට ක්‍රමලේඛ ගොඩනගන්න පුළුවන්.
අපි සඳරුවන් සර් මේ දරුවන්ට ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද කියලා තව ටිකක් පැහැදිලි කරමු නේද?
ඔව් මිස්. ක්‍රමලේඛයක් කියලා කියන්නේ යම් ගැටලුවක් විසඳා ගැනීමට යන්ත්‍රයකට ලබා දීලා තියෙන පියවරෙන් පියවර උපදේශමාලාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ නොදන්න වැඩක් කරගන්න යම් අයෙකුට දෙන උපදෙස් ටිකක් වගේ. හොඳයි. දැන් දුවේ පුතේ අපි පොඩි දුරකථන සංවාදයක් අහන්න යන්නේ. ඔයාලා මේ දුරකථන සංවාදය අහන ගමන්ම ඒකේ තියෙන ආදාන, ප්‍රතිදාන සහ ක්‍රියාවලිය ලියන්න පොඩ්ඩක් උත්සාහ කරමුද?
ඔයාලා කියන්නේ අනේ අක්කේ, අපේ පුතාගේ බර්ත්ඩේ සානිද්දානේ. එයාට කේක් එකක් හදලා දෙන්න ඕනේ. ඒක අයිසින් කරන විදිහ මට තේරෙන්නේ නැහැ. ඒක ගැටලුවක්. ඔයා දන්නවද කේක් එකේ අයිසින් එක හදන විදිහ? අනේ මට ඒක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?
ආ උනන්දි මම දන්නවා. හරි මම කියලා දෙන්නම්.
එහෙනම් ඔයා ඕන දේවල් ටික ලියා ගන්නවද?
ආ හරි අක්කි මම ලියා ගන්නම්.
බටර් අයිසින් එක හදන්න ඔයා මෙන්න මේවා ගන්න ඕනි. හරිද? බටර් ග්‍රෑම් 200යි, අයිසින් සුගර් ග්‍රෑම් 500යි, වැනිලා තේ හැඳි 1යි. හරිද?
හරි.
ආ දැන් මෙහෙමයි. මුලින්ම අයිසින් සුගර් ටික කැට නැති වෙන්න හලා ගන්න. ඊට පස්සේ බටර් ටික විනාඩි 5ක් විතර හොඳින් බීට් කරගන්න. දැන් වැනිලා තේ හැඳි 1ක් එකට දාලා ඊට පස්සේ අයිසින් සුගර් ටික ටික එකතු කරලා තවත් විනාඩි 5ක් විතර බීට් කරගන්න ඕනි. ඔන්න ඔය ටික තමයි නංගි කරන්න ඕන කීවර.
Thank you අක්කේ මම කරන විදිය ලියාගත්තා. හදලා ඉවරලා ගුණදොස් කියන්නම්කෝ. මම පස්සේ ඔයාලට කෝල් එකක් ගන්නම්. Bye.
Okay bye.
දැන් දුවේ පුතේ ඔයාලේ දුරකථන සංවාදයේ අහගෙනනේ හිටියේ. එතකොට මොකද්ද ඒකේ ගැටලුව බවට පත් උනේ? ගැටලුව තමයි දුවේ පුතේ බට අයිසින් එක සාදා ගැනීම. එහෙම නේද? එතකොට මොනවද ආදාන? ඔයාලා ලිව්වද ආදාන? අයිසින් සුග, බට, වැනිලා මේවා තමයි ඒ ගැටලුවේ ආදාන බවට පත් උනේ. එතකොට මේක ප්‍රතිදානේ ඔයාලා ලිව්වද? ප්‍රතිදානේ තමයි මොකද්ද? බට අයිසින් එක.
සඳරුවන් සර් මෙතන ක්‍රියාවලිය ගැන විශේෂයෙන් දෙයක් අපිට කියන්න තියෙනව නේද?
ඔව් අනුෂමිස්. මෙතනදී දුවේ පුතේ ඔයාලා දැන් අහගෙන හිටියා මේකේ ක්‍රියාවලිය පියවර කීපකින් තමයි ලියාගත්තේ. මෙන්න මෙහෙම මොනවා හරි ගැටලුවක් විසඳන පියවර උපදෙස් විදියට දෙන්න පුළුවන් නම් ඒකට තමයි අපි ක්‍රමලේඛයක් කියලා කියන්නේ.
එතකොට සර් දැන් අපි පුද්ගලයාට උපදෙස් දුන්න නිසා එයාට සිංහලෙන් උපදෙස් දුන්නේ. හැබැයි අපි පරිගණකයකට උපදෙස් දෙනකොට ඒ සඳහා භාවිත කරන භාෂාව මොකක්ද කියලා අපේ දුවල පුතාලට ගැටලුවක් වෙන්න පුළුවන්. අපි ඒ ගැන චුට්ටක් කතා කළොත් හොඳයි නේද?
ඔව් දුවේ පුතේ. අපි පුද්ගලයාට උපදෙස් දෙනකොට එයාට සිංහල තේරෙනවා නම් අපිට සිංහලෙන් උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට පරිගණකයකට උපදෙස් දෙනකොට මානව භාෂාව භාවිත කරන්න බෑ. මොකද යන්ත්‍රයක් දන්නේ යන්ත්‍ර භාෂාව කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. ඒ නිසා පරිගණකයකට උපදෙස් දෙන්න ඕනි යන්ත්‍ර භාෂාවෙන්. නමුත් ගැටලුව තියෙන්නේ යන්ත්‍ර භාෂාව අපිට තේරුම් ගන්න අමාරු නිසා ඒක සරල විදිහට මානව භාෂාවන්ට සමීපව උපදෙස් දෙන්න පුළුවන් විදිහට පරිගණක භාෂාද වෙන විට හදලා තියෙනවා. අනුෂමිස් කියන්නකෝ ඒ වගේ භාෂා කීපයකට උදාහරණ.
ඔව් සර්. ඔයාලා භාවිත කරන මෘදුකාංග නැත්නම් ඇප් ගොඩනගන්න විවිධ භාෂා භාවිත කරලා තියෙන්න පුළුවන්. Java, C, Python, Pascal මේ වගේ භාෂා දහස් ගණනක් ලෝකේ ගොඩනැගිලා තියෙනවා. මේ පාඩමේකේදී දුවේ පුතේ අපි Pascal කියන පරිගණක භාෂාවෙන් පරිගණකයකට උපදෙස් ලබා දෙන විදිය තමයි ඉදිරි දිනයක සාකච්ඡා කරන්නේ. හැබැයි සඳරුවන් සර් මිනිසුන්ට උපදෙස් ලබා දෙනවට වඩා කෘත්‍රිම බුද්ධියක් තියෙන යන්ත්‍රයකට උපදෙස් ලබා දෙන එක ටිකක් විතර අමාරුයි නේද?
ඔව් මිස්. ඒකට හේතුව මොකද්ද දන්නවද? මිනිසුන්ට හිතල මතල වැඩක් කරන්න පුළුවන් වුණාට අපේ පරිගණකවලට එහෙම හිතල මතල වැඩ කරන්න බෑනේ. ඒ නිසා අපේ පරිගණක ක්‍රියාත්මක වෙන්නේ දෙන ලද උපදෙස් මත පමණයි. ඉතින් යම්කිසි වැඩක් කරවා ගන්න පරිගණකයට උපදෙස් ලබා දෙනකොට ඒවා බොහොම පැහැදිලිව පිළිවෙලකට ලබා දෙන්න වෙනවා. අන්න ඒ නිසා තමයි දුවේ පුතේ අපි ක්‍රමලේඛයක් ගොඩනගන්න කලින් ගැටලුව විසඳන විදිය හොඳින් සැලසුම් කරගන්න ඕනි කියන්නේ.
ආ ඔව්. ගෙයක් හදන්න කලින් ඒකේ ප්ලෑන් එක හදලා ඉවර වෙන්න එපෙයි.
මාස්ටර්නේ මේ ඉඩම තමයි ගේ හදන්න තියෙන්නේ.
ආ මාත් මෙතන ප්‍රොජෙක්ට් 100ක් කියනවානේ.
මෙතන ප්‍රොජෙක්ට් 30යි මාස්ටර්නේ තියෙන්නේ.
ආ මාත්ට ගෙදර ප්ලෑන් එක හන්දරද තියෙන්නේ මට ඒක පෙන්වන්න පුළුවන්ද?
ආ ඔව් මෙන්න බලන්න ප්ලෑන් එක.
හොඳයි. බලන්න කොහොමද ගේ හදන්නේ කියලා.
දුවේ පුතේ, ගෙයක් හදන්න නම් බාස්සුන් හැට ගෙදර පෑන් එක පෙන්වන්න ඕනිනේ. ක්‍රමලේඛයක් ගොඩනගන්න ඕනි නම් ප්‍රෝග්‍රෑම එහෙම නැත්නම් ක්‍රමලේඛකයාට ප්ලෑන් එකක් දෙන්න ඕනි. ක්‍රමලේඛ කියනකොට හදන ප්ලෑන් එක තමයි අපි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ.
එතකොට සර්, ඒක ප්ලෑන් එකක් නම් ඒකේ මොනවද තියෙන්නේ?
ඔව්ද පුතේ. ඔයාලා පෙරලා ගන්නකො පෙළපොතේ 6 වෙනි පිටුවට. බලන්නකො මාතෘකාව මොකද්ද කියලා. ගැටළු විසඳීම සඳහා ඇල්ගොරිතම ගොඩනැගීම.
ඔව් දුවේ පුතේ. ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරන පියවර දක්වීමේ ක්‍රමය තමයි ඇල්ගොරිතමයක් කියන්නේ. නම ටිකක් අමුතුයි වගේ පෙන්වන්නට බය වෙන්න එපා හොඳේ. හැබැයි අපි ඇල්ගොරිතම ගොඩනගනකොට මීට කලින් සාකච්ඡා කරපු ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන අමතක කරන්න බෑ නේද සර්?
ඔව් දුවේ පුතේ. ඇල්ගොරිතමයකින් පෙන්වන්නේ ගැටලුව විසඳන පියවර වුණාට ගැටලුව විසඳීමට අවශ්‍ය ආදාන හා අවසානයේ ලැබෙන ප්‍රතිදානයත් ඒ තුලම පෙන්වන්න ඕනි. හැබැයි මෙතන වැදගත්ම දේ තමයි ක්‍රියාවලිය ඉදිරිපත් කරන එක. එහෙම නේද මිස්?
ඔව් දුවේ පුතේ. ඒ හින්දා තමයි ඔයාගේ පෙළ පොතේ 6 වෙනි පිටුවේ උදාහරණ දෙකකින් ක්‍රියාවලිය විස්තර කරලා තියෙන්නේ. බලන්නකෝ පළමුවන උදාහරණය. ඒකේ ලිපියක් තැපැල් කිරීම සඳහා වූ පියවර ඉදිරිපත් කරන අවස්ථාවේ පියවර 6ක් සඳහන් කරලා තියෙනවා. ලිපිය ලිවීම, ලිපිය නැවීම, ලියුම් කවරේට දැමීම, ලිපි නෙළවීම, මුද්‍ර ඇලවීම සහ තැපැල් කිරීම. මෙතන තියෙන විශේෂත්වය තමයි දුවේ පුතේ, මේ පියවර 6ම අපිට අනුපිළිවෙලින් සිදු කරන්න පුළුවන් වීම. ඒ වගේම මීට පෙර අපි සවන් දුන්න දුරකථන සංවාදයේත් බටර් අයිසින් හදන්න අනුපිළිවෙලින් උපදෙස් දුන්න මතක ඇති. සර්, හැබැයි පෙළ පොතේ තියෙන දෙවන උදාහරණේ අනුපිළිවෙලක් තිබුණට ඒ වාක්‍යවල අර්ථය ටිකක් වෙනස් වගේ නේද? අපි ඒ ගැන චුට්ටක් දුරපතරට කියලා දෙමුද?
ඔව් දුවේ පුතේ. අපි එදිනෙදා ජීවිතයේ සිදු කරන කාර්යයන්වලදී සමහර කාර්යයන් අනුපිළිවෙලකට ගලාගෙන යනවා. ඒත් සමහර කාර්යයන් සිදු කරනකොට අපිට යම් යම් තැන්වලදී තීරණ ගන්න වෙනවා. තවත් සමහර කාර්යයන්වලදී කාර්යයන් නැවත නැවත සිදු කරන අවස්ථාත් තියෙනවා. දැන් මේ පුතේ, අපි ක්‍රමරේඛාරහා විසඳන්න හදන්නේ මිනිසුන්ගේ ගැටලුනේ. ඒ නිසා මිනිසුන් ගැටළු විසඳීමට සිදු කරන කාර්යයන්ම තමයි අපිට අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. මේ ගැන අපි දැන් ටික ටික තේරුම් ගනිමු. බලන්නකෝ 6 වෙනි පිටුවේ තියෙන දෙවන උදාහරණය. ඒකේ තියෙන්නේ තරාදියකින් සීනි ග්‍රෑම් 500ක් කිරා ගැනීම කියලා. මේකේ පළවෙනි පියවර දිහා පොඩ්ඩක් බලන්නකෝ. පළවෙනි පියවරේ තියෙන්නේ සීනි කවරයකට දැමීම. ඊට පස්සේ තියෙන්නේ තරාදිය මත තබා පාඨාංකය කියවීම. තුන්වෙනි පියවර පොඩ්ඩක් බලන්න. තුන්වෙනි පියවරේ තියෙනවා සීනි ග්‍රෑම් 500ට අඩුනම් පාඨාංකයේ ග්‍රෑම් 500ට සමාන වන තුරු කවරයට සීනි දැමීම. එතකොට සීනි ග්‍රෑම් 500ට අඩුනම් පාඨාංකයේ 500ට සමාන වන තුරු. ඒ කියන්නේ මොකද්ද? සීනි දැමීම කියන කාර්යය නැවත නැවත කරනවා කොච්චර වෙලාද? අර පාඨාංකය සීනි ග්‍රෑම් 500ට සමාන වන තුරු. ඒ වගේම නැවත නැවත සිදු කරන තත්වයක් තමයි හතරවෙනි එකේ තියෙන්නේ. බැරි වෙලාවත් සීනි ග්‍රෑම් 500ට වැඩි නම් පාඨාංකය නැවත ග්‍රෑම් 500ට සමාන වන තුරු කවරෙන් සීනි මොකද කරන්නේ? ඉවත් කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ 3 සහ 4 කියන පියවර දෙකේම අපිට කිසියම් කාර්යයක් නැවත නැවත යම් කොන්දේසියක් තෘප්ත වනතුරු කරන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ 5 පියවරේ තියෙනවා පාඨාංකයේ ග්‍රෑම් 500ට සමාන වූ විට සීනි කවරේ තරාදීන් ඉවතට ගන්න කියලා. ඒ කියන්නේ මේ පාට අංකයේ ග්‍රෑම් 500ට සමාන වීම කියන සිද්ධිය ඒ තර්කය මුණගැසුනොත් අපිට පුළුවන් අදාළ කාර්ය සිදු කරන්න. මොකද්ද කාර්ය? සීනි කවරේ තරාදීන් ඉවතට ගැනීම. ඉතින් මේ විදිහට අපිට යම් කාර්යයක් සිදු කරනකොට ඒ කාර්යයේ පියවර හඳුනා ගන්න පුළුවන්. අනුසමිස් අපි මේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරමුද? මොකද ක්‍රමලේඛ පිළිබඳ අවබෝධ කරගන්න නම් මේ සංකල්ප ගොඩක් වටිනවනේ.
ඔව් සර්. දුවේ පුතේ ඔයාලට මතක ඇතිනේ පටයිසින් හදපු උදුරකතන සංවාදය. එතනදී අයිසින් එක හදන්න දුන්න උපදෙස්වල තිබුණේ අනුක්‍රමයක්. නැත්නම් අනුපිළිවෙලට කරන්න ඕනේ පියවර ටික. ඒත් පුතේ මෙහෙම හිතන්නකෝ. ඒ උපදෙස්වල තිබුණා නම් මෙහෙම අයිසින් පාට කරගන්න ඕනි නම් කලරින් බින්දු කීපයක් දාන්න කියලා. එතකොට වට අයිසින් පාට කරන්න ඕනි නම් විතර කලරින් දාන්න. නැත්නම් එපා. වගේ අදහසක් එනව නේද? එතකොට ඒක වරණයක්. නැත්නම් තීරණයක්. තවත් දුවේ පුතේ අපි මෙහෙම හිතුවත් බට අයිසින් හදනකොට අයිසින් වල ක්‍රීම් ගතියක් එන තෙක් බීට් කරන්න කිව්වොත් එතකොට යම් සිද්ධියක් සිදු වන තෙක් කාර්යයක් නැවත නැවත සිදු කිරීමක් ඒ වගේ දෙයක් පුනර්කරණයක්. සර් අපිට මේ සියලුම අවස්ථා ක්‍රමලේඛ වලදී මුණගැහෙනවද?
ඔව් මිස්. සමහර ක්‍රමලේඛ වල අපි ඔය මුලින් කියපු අනුපිළිවෙල එහෙම නැත්නම් අනුක්‍රමය විතරක් දකින්න පුළුවන්. නමුත් සමහර ක්‍රමලේඛවල අතරමඟදී වරණයක් මුණගැහෙනවා. ඒ වගේම තවත් සමහර ක්‍රමලේඛවල යම් කාර්යයක් නැවත නැවත සිදු වෙනවා දකින්න පුළුවන්. ඉතින් මේවට තමාදු වේ පුතේ අපි ක්‍රමලේඛයක පාලන ව්‍යුහ කියලා කියන්නේ. ඔයාලගේ පෙළපොතේ 9 වෙනි පිටුව බලන්නකෝ. අපි ඔය සාකච්ඡා කරපු පාලන ව්‍යුහ තුනක් එතන තියෙනව නේද කියලා. එතන තියෙනවා එකක් අනුක්‍රමය. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා සීක්වන්ස් කියලා. ඒ වගේම තවත් එකක් තියෙනවා වරණය කියලා. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා සිලෙක්ෂන් කියලා. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙනවා පුනර්කරණය කියලා. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා ඉටරේෂන් කියලා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපි නිර්මාණය කරන ක්‍රමලේඛ මේ පාලන ව්‍යුහ තුන යටතේ සංවර්ධනය කරන්න. එහෙනම් දැන් අපි හඳුනගමු මෙන්න මේ පාලන ව්‍යුහ පරිගණක ක්‍රමලේඛ ඇතුළේදී කොහොමද පාවිච්චි කරන්න කියලා.
එතකොට සර් ඇල්ගොරිතමයක් අපි ක්‍රමලේඛකයාට ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමර්ට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා චුට්ටක් කතා කරලා ඉමු නේද?
ඔව් මිස්. ද්වේපතේ පොඩ්ඩක් පෙරලා ගන්නකෝ. ඔයාලගේ පොතේ 10 වෙනි පිටුවට ඒකේ මාතෘකාවක් තියෙනවා ඇල්ගොරිතම ඉදිරිපත් කිරීමට විවිධ මෙවලම් භාවිතය කියලා. ඒ අනුව ඇල්ගොරිතමයක් ඉදිරිපත් කරන්න අපිට මෙවලම් දෙකක් භාවිත කරන්න පුළුවන්. වන මතක තියාගන්න ඕනි මෙන්න මේ ඇල්ගොරිතමයක් ඉදිරිපත් කරන්න පුළුවන් මෙවලම් දෙක. එකක් තමයි ෆ්ලෝ චාර්ට්ස් එහෙම නැත්නම් ගැලීම් සටහන් කියලා කියන්නේ. අනිත් එක තමයි ව්‍යාජකේත එහෙම නැත්නම් සූඩෝ කෝඩ් කියලා කියන්නේ. මිස් අපි ගැලීම් සටහන් සහ ව්‍යාජකේත පොඩ්ඩක් හඳුන්වමුද?
ඔව් දුවේ පුතේ. ගැලීම් සටහනක් කියන්නේ යම් ගැටලුවක් විසඳන ආකාරය පියවරෙන් පියවර සංකේත භාවිත කරලා ඉදිරිපත් කරලා පෙන්වීමටයි. මෙතනදී අපිට භාවිත කරන්න පුළුවන් සංකේත 10 වෙනි පිටුවේ තියෙන වගුව පෙන්වලා තියෙනවා. බලන්න දුවේ පුතේ ගැලීම් සටහනක ආරම්භයත් අවසානයත් දෙකම පෙන්වන්න භාවිත කරලා තියෙන සංකේතය. ඒ වගේම ඊට පහලින් තියෙනවා ආදානයන් හෝ ප්‍රතිදානයන් පෙන්වන්න පුළුවන් සංකේතය. තව ක්‍රියාවලියක්, තීරණයක් වගේ දෙයක් පෙන්වන්නත් එතන සංකේතයක් තියෙනවා. ඒ වගේම ගැලීම් දිශාව ඊතලයකින් පෙන්눔 කරනවා. ඉතින් මෙන්න මේ සංකේත පාවිච්චි කරලා යම් ගැටලුවක් විසඳන ක්‍රමවේදය ඉදිරිපත් කළොත් අපි ඒකට ගැලීම් සටහනක් එහෙම නැත්නම් ෆ්ලෝ චාට් එකක් කියලා කියනවා. දැන් දුවේ පුතේ ඔයාලගේ පෙළ පොතේ 13 වෙනි පිටුවට චුට්ටක් යන්නකෝ. ගැටලුවක් විසඳන ක්‍රමවේදය ඉංග්‍රීසි වචන යොදා ලිඛිතව දැක්වීම ව්‍යාජ කේතයක් ලෙස හඳුන්වනවා. එතකොට බලන්න දුවේ පුතේ එතනදී අපිට භාවිත කරන්න පුළුවන් වචන පහලින් දක්වලා තියෙනවා. Begin, end, input, output, process මේ වගේ වචන ගොඩාක් අපිට ව්‍යාජකේත ලියනකොට භාවිත කරන්න පුළුවන්. Sir, දැන් අපි ව්‍යාජකේත සහ ගැලීම් සටහන් ගොඩනගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමුද?
ඔව්දුවේ පුතේ. අර මීට පෙර කතා කළ පාලන ව්‍යුහ තුනටම අපිට ගැලීම් සටහන් හෝ ව්‍යාජකේත ගොඩනගන්න පුළුවන්. ඒක හොඳින් මතක තියාගන්න. දැන් පුතේ පෙළ පොතේ 7 වෙනි පිටුවේ තියෙන අනුක්‍රමය කියන කහපාටින් හයිලයිට් කරලා තියෙන මාතෘකාව පොඩ්ඩක් බලලෙමුද? ඊට පස්සේ අපි ගැලීම් සටහනක් අඳිමු. එතන කියලා තියෙනවා පියවර කිහිපයක් හෝ සියල්ලම හෝ ආරම්භක පියවරක සිට අවසාන පියවර දක්වා ඉහළ සිට පහළට එකෙල්ල අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීම අනුක්‍රමය කියලා. ඒ නිසා අනුක්‍රමය තියෙන පාලන ව්‍යුහයක මේක තමයි සිද්ධ වෙන්නේ. නැවත කිව්වොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ආරම්භක පියවරේ ඉඳන් අවසාන පියවර දක්වා ඉහළ සිට පහළට එකෙල්ල අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීම. හරි, ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාත්මක වීමක් තමයි දරුවනේ අපි අනුක්‍රමය කියන පාලන ව්‍යුහයේදී සාකච්ඡා කරන්නේ. එහෙනම් මේ විදිහට ගැලීම් සටහනක් අඳින වෙලාවේදී අපි කරන්නේ ආදාන ලබාගෙන ඊට පස්සේ එම ආදාන ක්‍රියාවලියකට ලක් කිරීම. මේ ක්‍රියාවලියකට ලක් කිරීමේදී ඒවා ඉහළ සිට පහළට එකෙල්ලේ ක්‍රියාත්මක වීමක් දකින්න ලැබෙනවා. අනුෂමිස්.
ඔව්ද වේ පුතේ. අපි දැන් පෙළ පොතේ 11 වෙනි පිටුව පෙරලගමුකෝ. බලන්නකෝ ඒකේ උදාහරණ එක. වෘත්තයක වර්ගඵලයේ ගණනය කිරීමට අදාළ ගැලීම් සටහන. ඒ ගැලීම් සටහනේ ආරම්භය හා අවසානය කියන දෙකම නිල් පාටින් අර අපි කලින් කියපු සංකේතය මතකද? අන්න ඒකෙන් දක්වලා තියෙනවා. බලන්න පුතේ, ආරම්භයට පස්සේ කොළ පාටින් ආදාන සංකේතය ඇඳලා තියෙනවා. එතන කරන්නේ වෘත්තයේ අරය ගන්න එක. මොකද අරය නැතුව වර්ගඵලයක් ගණනය කරන්න බෑනේ. හරි, දැන් අරය ගත්ත කියමුකෝ. බලන්නකෝ ඊට පස්සේ මොකද කරන්න කියලා. රෝස පාටින් පෙන්නලා තියෙනවා ඍජුකෝණාශ්‍ර හැඩය. ඒකට කියන්නේ ක්‍රියාවලිය කියලානේ. මොකද්ද බලන්න ක්‍රියාවලිය? වෘත්තයේ වර්ගඵලය ගණනය කිරීම තමයි ක්‍රියාවලිය. මේක ගැලීම් සටහනේ මෙහෙම දීලා තිබුණට ක්‍රමලේඛයේදී සමීකරණයක් විදිහට ලියන්න ඕනි. අපි ඒක පස්සේ කතා කරමුකෝ. සඳරුවන්ස, අපි තවත් ගැටලුවක් මේ දරුවොත් එක්ක ගැලීම් සටහන කඳින විදිය බලමුද?
ඔව් මිස්. දුවේ පුතේ, ඔයාලගේ කොළයක් අරගෙන අපි දැන් තව ගැලීම් සටහනක් අඳිමු. දැන් ඔයාලා ගැලීම් සටහනක් අඳින විදිය පෙළ පොතේ දැක්කනේ. අපි ඒ වගේ ගැලීම් සටහනක් අඳින්න උත්සාහ කරමු. හැබැයි මාත් එක්කම ඉක්මනට අඳින්න වෙනවා. හොඳේ. අපි ගැටලුව ලියාගනිමු ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය සෙවීම කියලා. එනිසා අපි මේ අඳින්න යන්නේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය සෙවීමට අදාළ ගැලීම් සටහනක්. හොඳයි දුවේ පුතේ. එහෙනම් ඔයාලගේ පෙළපොතේ ගැලීම් සටහන බලාගෙන අපි ඉහළින්ම ආරම්භය කියලා ලියලා ඒක සංකේතය ඇඳගම්මුද? හොඳයි. දැන් අපි ඊහිසකින් පහළට ගැලීම පෙන්වලා ආදානවල සංකේතයත් අඳිමු. දැන් දුවේ පුතේ කියන්න බලන්න ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය සොයන්න මොනවද අවශ්‍ය කරන ආදාන කියලා? ඒවා තමයි දිග සහ පළල. එහෙම නේද? එහෙමනම් අපි ආදාන සංකේතයේ මැද ලියමු ත්‍රිකෝණාශ්‍රයේ දිග සහ පළල ලබා ගැනීම කියලා. ත්‍රිකෝණාශ්‍රයේ දිග සහ පළල ලබා ගැනීම කියලා. හරි. දැන් මොකද කරන්නේ? ආයෙත් අපි ඊහිසකින් ගැලීම පහලට පෙන්වමු. ඊට පස්සේ දැන් ඔන්න අපි ගාව ත්‍රිකෝණාශ්‍රයේ දිග සහ පළල තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනි මෙන්න මේ දිග සහ පළල පාවිච්චි කරලා වර්ගඵලය ගණනය කරන එක. ඒ හින්දා අපි ඊට පස්සේ ත්‍රිකෝණාශ්‍ර හැඩයක් ඇඳගෙන ඒකේ ක්‍රියාවලිය ලියමු. මොකද්ද දුව පුතේ මෙතන ක්‍රියාවලිය? වගන්තිය වෙනස් කරගන්න බලන්න. ඔව්, ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය ගණනය කිරීම. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය ගණනය කිරීම. නැත්නම් දුවේ පුතේ ඔයාලට ලියන්න පුළුවන් මේක සමීකරණයක් විදිහට. ඒ කියන්නේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීමේ සංකේතය පළල. වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. එතකොට ඔන්න අපි දැන් ක්‍රියාවලිය පෙන්නවා. දැන් අපිට මේක ප්‍රතිදානය අඳින්න පුළුවන්. එතකොට අපි කරන්නේ ඊහිසකින් ගැලීම නැවත පහළට ලකුණු කරලා ප්‍රතිදාන සංකේතය ඇඳගමු. එතකොට ප්‍රතිදාන සංකේතයේ මැද ලියනවා මොකද්ද පුතේ? ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය පෙන්වීම කියලා. දැන් අපි ප්‍රතිදානය පෙන්වලත් ඉවරයි. ඒ හින්දා අපිට ගැලීම් සටහනේ අවසානයේ කියන සංකේතය අඳින්න පුළුවන්. ඔන්න දුවේ පුතේ දැන් අපි අනුක්‍රමයක් තියෙන ගැලීම් සටහනකුත් ඇඳලා. ලේසි නේද?
ඔව් සර්. අපේ දුවලා පුතාලා දැන් ඇඳේ අනුක්‍රමයක් තියෙන ගැලීම් සටහනක්නේ. එතකොට අපි කලින් සාකච්ඡා කළා අපි එදිනදා කරන සමහර කාර්යයන් සිදු කරනකොට තීරණ ගන්න වෙනවා කියලා. ඒ කියන්නේ වරණයක් තියෙන ගැලීම් සටහනක්. අපි දැන් බලමුද කොහොමද වරණයක් තියෙන ගැලීම් සටහනක් අඳින්නේ කියලා. දුවේ පුතේ, ඕගොල්ලන්ගේ පෙළ පොතේ 11 වෙනි පිටුවෙම කලින් බලපු ගැලීම් සටහනට පහලින් තියෙනවා වරණයක් තියෙන ගැලීම් සටහනක්. වරණයක් සහිත ගැලීම් සටහනකදී වෙන්නේ කොන්දේසියක් තෘප්ත වීම හෝ නොවීම අනුව ගැලීම් දිශාව තීරණය වීම. බලන්නකෝ දීලා තියෙන උදාහරණය මොකද්ද? සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන්න සෙවීම. බලන්න දුවේ පුතේ, පුරුදු විදියටම නිල් පාටින් ආරම්භය කියලා සංකේතය ඇඳලා තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද කියන්න සංඛ්‍යාවක් තියෙන්න ඕනිනේ. ඒ නිසා ඊට පස්සේ කොළ පාටින් ආධාර සංකේතය ඇතුලේ සංඛ්‍යාව ලබා ගැනීම කියලා ලියලා තියෙනවා. දැන් දුවේ පුතේ කියන්න බලන්න කොහොමද අපි සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා තීරණය කරන්නේ? අපි දන්නවා සංඛ්‍යාව දෙකෙන් බෙදලා ගන්න ශේෂය අනුව තමයි අපි සංඛ්‍යාවක් ඔත්තේද එහෙමත් නැත්නම් ඉරට්ටේද කියලා කියන්නේ. ඒ හින්දා ඔයාලට පේනවා රෝස පාටින් පෙන්වන ත්‍රිකෝණාශ්‍ර හැඩය තුල සංඛ්‍යාව දෙකෙන් බෙදලා ශේෂය සෙවීම කියලා ලියලා තියෙනවා. දැන් ඉතින් ඒ ක්‍රියාවලිය පහු කරනකොටම සංඛ්‍යාව දෙකෙන් බෙදලා ශේෂය අරගෙන ඉවරයිනේ. ඉතින් ඔන්න ඔය ශේෂයෙන් තමයි අපි තීරණය කරන්න ඕනි සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද කියලා. ඉතින් ඒකට අපි තීරණය කියන සංකේතය භාවිතා කරන්න වෙනවා. හැබැයි මේ සංකේතය අපි කලින් ගැලීම් සටහන් වල නම් දැක්කේ නැහැ. එහෙම නේද? මතක තියාගන්න පුතේ, අනුක්‍රමය පමණක් තියෙන ගැලීම් සටහනක තීරණය කියන සංකේතය කොහෙත්ම භාවිත වෙන්නේ නැහැ. ඒත් මේ දැන් අපි බලන්නේ වරණය සහිත ගැලීම් සටහනක්නේ. ඉතින් ඒ හින්දා ගැලීම් සටහනේ ඊළඟට තැඹිලි පාටින් පෙන්නලා තියෙනවා වරණය කියන සංකේතය. තව ඒ මැද ලියලා තියෙනවා ශේෂය බිඳුව වේද කියලා. බලන්න ඒක ලියලා තියෙන්නේ ප්‍රශ්නයක් අහන විදිහට. දුවේ පුතේ, හොඳින්ම මතක තියාගන්න ඕනි දේ තමයි මේ වගේ වරණයක සංකේතය මැද අපි හැම වෙලාවෙම ලියන්නේ ප්‍රශ්නයක්. හැබැයි තව වැදගත්කමක් තියෙනවා. ඒ ලියන ප්‍රශ්නෙට උත්තර දෙකමයි තියෙන්න ඕනි. මොකද්ද උත්තර දෙක? එකක් තමයි ඔව් කියන පිළිතුර, අනික තමයි නැත කියන පිළිතුර. ඔව් පුතේ, දැන් අපි ලියපු ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර මත ගැලීම් සටහනේ ගැලීම ඔයාලට පේනවා දෙපැත්තකට යනවා කියලා. අපි දන්නවා සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවට පස්සේ ශේෂය බිඳුව නම් ඒ සංඛ්‍යාව ඉරට්ටි සංඛ්‍යාවක් කියලා. ඒ නිසා ශේෂය බිඳුව වේද කියන ප්‍රශ්නයේ ඔව් කියන ගැලීමට ප්‍රතිදානයේ ඇඳලා තියෙනවා ඉරට්ටි සංඛ්‍යාවක් කියලා. එතකොට ශේෂය බිඳුව වේද කියන ප්‍රශ්නයට පිළිතුර නැතනම් ඒ කියන්නේ ශේෂය එකයි කියන එකනේ. ඒ නිසා අපි දන්නවා සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවට පස්සේ ලැබෙන ශේෂය එක නම් ඒ සංඛ්‍යාව ඔත්තේ කියලා. ඒ හින්දා නැත කියන ගැලීමට ඇඳලා තියෙනවා ඔත්තේ සංඛ්‍යාවක් කියලා. බලන්නක දුවේ පුතේ, අන්තිමට ඔව් දිශාවේ ගැලීමයි නැත දිශාවේ ගැලීමයි අවසානිය කියන සංකේතය ළඟට ඇඳලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි අපි වරණයක් ගැලීම් සටහනක පෙන්වන්නේ. සර්, අපි මේකටත් තව උදාහරණයක් අරගනිමුද?
ඔව් මිස්. අපි අපේ දුවල පුතාලත් එක්ක වරණයක් තියෙන ගැලීම් සටහනකුත් අඳිමු නේද? හොඳයි දුවේ පුතේ, කොළයක් ගන්නකෝ. අපි දැන් අඳිමු වරණයක් තියෙන තවත් සිද්ධියක්. දැන් ඔයාලා පෙළ පොතේ දැක්කනේ වරණයක් තියෙන ගැලීම් සටහනක්. අපි අන්න ඒ වගේම තවත් ගැලීම් සටහනක් අඳින්න උත්සාහ කරමු. කාටද පුතේ ඡන්දදායකයෙක් කියන්නේ? ඡන්දදායකයෙක් කියලා කියන්නේ වයස 18 සම්පූර්ණ කරපු පුද්ගලයන්ට. එතකොට යම් පුද්ගලයෙක් ඡන්දදායකයෙක්ද නැද්ද කියලා පරීක්ෂා කරන්න ඕන නම් අපි එතනදී වයස පාවිච්චි කරන්න වෙනවා. මොකද අපිට වයසින් පුළුවන් පුද්ගලෙක් ඡන්දදායකයෙක්ද නැද්ද කියලා හොයාගන්න. එහෙනම් අපි පෙළ පොතේ තියෙන වරණයක් සහිත ගැලීම් සටහන අනුකරණය කරමින් අපි මේක අඳින්න උත්සාහ කරමුද? හොඳයි. එහෙනම් අපිට පුළුවන් පුරුදු විදිහට ගැලීම් සටහනේ ආරම්භයේ කියන සංකේතය අඳින්න. අපි එහෙම ඇඳට පස්සේ ඒකෙන් අපි ගැලීම පහලට සලකුණු කරලා ආදාන සංකේතය ඇඳ ගන්න ඕනි. මොකද්ද පුතේ ඡන්දදායකයෙක්ද නැද්ද කියලා කියන්න නම් ආදානය වෙන්නේ? ඔව්, ආදානය තමා වයස. එහෙනම් අපි ඒ සංකේතයේ මැද ලියාගමු වයස ලබා ගැනීම කියලා. එතකොට ඔයාලගේ පෙළ පොතේ ඊට පස්සේ තියෙන්නේ රෝස පාටින් ක්‍රියාවලියක් සලකුණු කරලා. හැබැයි දුවේ පුතේ මෙතෙන්දී ඡන්දදායකයෙක්ද නැද්ද කියලා කියන්න අපිට වයස ක්‍රියාවලියකට ලක් කරන්න අවශ්‍යද? නෑ, එහෙම අවශ්‍ය නෑ. ඒ නිසා අපිට පුළුවන් ඒ ක්‍රියාවලිය කියන සංකේතය භාවිත නොකර ඍජුවම අර වරණයේ සංකේතය පාවිච්චි කරන්න. එහෙනම් අපි ඊට පස්සේ අඳින්නේ මොකද්ද? අපි වරණයක් අඳිනවා. වරණයක් ඇඳලා පස්සේ අපි දැන් කලින් ඉගෙන ගත්තා වරණයක සංකේතයේ මැද අනිවාර්යෙන් අපි ලියන්න ඕනේ මොකද දරුවනේ? අපි ලියන්න ඕනේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ. හැබැයි මේ ප්‍රශ්නයට උත්තර දෙකක් තියෙන්න ඕනේ. මොකද්ද උත්තර දෙක? ඔව් කියන පිළිතුර සහ නැත කියන පිළිතුර. එහෙනම් අපි දැන් වයස පාවිච්චි කරලා ඔව් කියන සහ නැත කියන පිළිතුරු දෙකක් දෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් හදා ගන්න ඕනේ. හරි. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? අපි මේ වරණය කියන සංකේතය මැද ලියනවා වයස 18 හෝ ඊට වැඩිද නේද? අපි කියනවා වයස 18 හෝ ඊට වැඩිද. ඔන්න දැන් අපේ වරණේ ඔව් කියලා පැත්තක් අපි සලකුණු කරලා තියෙනවා, නැත කියන පැත්තක් සලකුණු කරලා තියෙනවා. ඉතින් අපි ඔව් කියන පැත්ත ගැන සලකා බැලුවොත් අපි අහපු ප්‍රශ්නයට ඔව් කියලා පිළිතුරු දෙනවා නම් අයි මතක් කරගන්න අපි අහපු ප්‍රශ්නේ මොකද්ද? වයස 18 හෝ ඊට වැඩිද? ඔව් කියලා කියනවා නම් එයා කවුද? ඡන්දදායකයෙක්. ඒ නිසා අපිට පුළුවන් ඔව් කියන ගැලීම පැත්තට ප්‍රතිදානයක් අඳින්න. එතකොට ප්‍රතිදාන සංකේතය ඇඳලා අපි ඒක ලියනවා ඡන්දදායකයෙක් කියලා. එතකොට මේ ප්‍රශ්නයට අපි නැත කියලා පිළිතුරු දුන්නොත්, ඒ කියන්නේ නැත කියන ගැලීම පැත්තේ අපිට අඳින්න වෙන්නේ ඡන්දදායකයෙකු නොවේ කියලා. ඉතින් ඔයාලට පේනවා වරණය හරහා ඔව් නැත කියලා ගැලීම් දෙකක් ඔස්සේ ප්‍රතිදාන දෙකක් දෙනවා. අවසානයේ මෙන්න මේ ප්‍රතිදාන දෙකම අපි අවසානය කියන සංකේතය දක්වා ගෙනියනවා. ඉතින් දුවේ පුතේ මේ විදිහට අපිට පුළුවන් ගැලීම් සටහන් නිර්මාණය කරන්න.
දුවේ පුතේ, අද අපි පුනර්කරණයක් සහිත ගැලීම් සටහනකුත් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ කිසියම් කොන්දේසියක් නිසා යම් කාර්යයක් හෝ කාර්යයන් කීපයක් නැවත නැවතත් සිදුවීමයි. සර්,
ඔව් දුවේ පුතේ, අපිට තවත් එක පාලන ව්‍යුහයක් ගැන කතා කරන්න තියෙනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලගේ පෙළ පොතේ 12 වෙනි පිටුව පෙරලා ගන්න. එතන 12 වෙනි පිටුවේ තියෙනව මාතෘකාවක් පුනර්කරණ සහිත ගැලීම් සටහන් කියලා. ඉතින් එතන කියලා තියෙනවා කිසියම් කොන්දේසියක් තෘප්ත වන තෙක් හෝ එහෙම නැත්නම් කිසියම් කොන්දේසියක් තෘප්තව පවතින තාක්කල් නැවත නැවත සිදුවීමක් සිදු වෙනවා නම් මෙන්න මේ වගේ ගැලීම් සටහනක් තමයි අපි පුනර්කරණ සහිත ගැලීම් සටහනක් කියලා කියන්නේ. ඉතින් මම මීට කලිනුත් කතා කරලා තියෙනවනේ පුනර්කරණයක් සහිත සිද්ධීන් අපි එදිනෙදා ජීවිතේ වැඩවලදී සිද්ධ වෙනවා කියලා. අපි බලමු මෙතන පුනර්කරණයක් කොහොමද අපි අඳින්නේ කියලා. ඔයාලට පේනවද මේ පුතේ ආරම්භය කියලා නිල් පාටින් පුරුදු විදියට සංකේතය පාවිච්චි කරනවා. දැන් ඔයාලා ඒක දන්නවා. ඊට පස්සේ එකතුව කියලා තැනක අගය බිඳුවට සමාන කරලා තියෙන බව දකිනවා. ඒ කියන්නේ අපිට මේ කරන්න යන්නේ සංඛ්‍යා සමූහයක එකතුව හොයන්නයි යන්නේ. ඉතින් තාම එක සංඛ්‍යාවක්වත් ලබාගත්තේ නැහනේ. ඉතින් ඒ වෙලාවෙ එකතුව කොහොමද බිඳුව වෙන්නේ? ඒ නිසා අපි ආරම්භයේදී කියනවා එකතුව කියන්නේ බිඳුවයි කියලා. හොඳින් බලන්න. ඊට පස්සේ ඊට පහලින් ගැලීම සලකුණු කරලා සංඛ්‍යාව n කියවීම කියලා ආදානයක් ලබාගෙන තියෙනවා. දැන් දුවේ පුතේ හොඳින් බලන්න මොකද්ද මේ n කියන්නේ? මෙතනදී මේ n කියන්නේ සංඛ්‍යාව වෙනුවට මින් ඉදිරියට පාවිච්චි කරන්න පුළුවන් අක්ෂරයක් ආදේශ කර ගැනීම. ඒ හින්දා මින් ඉදිරියට කොහේ හරි තැනක n කියලා තිබුණොත් ඒ තියෙන්නේ සංඛ්‍යාව කියලා මතක තියාගන්න ඕනේ. ඔන්න දැන් අපි සංඛ්‍යාවක් කියවුවා. ඊට පස්සේ අපි නැවත පහළට ගැලීමක් අඳිනවා. බලන්න මේ විදිහට ගැලීමක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ ඊට පහළින් රෝස පාටින් පෙන්නලා තියෙනවා නැවත ක්‍රියාවලියක්. හොඳින් බලන්න. ඒ ක්‍රියාවලිය සමීකරණයක් විදිහට තමයි ලියලා තියෙන්නේ. හැබැයි ඒ ලියලා තියෙන විදිහ ටිකක් අමුතුයි වගේ නේද? දුවේ පුතේ, මේක ටිකක් තේරුම් ගන්න ඕනේ තැනක්. මෙතනදී කියන්නේ එකතුව සමානයි එකතුව එකතු කිරීම n කියලා. මොකද්ද මේ වාක්‍යයේ තේරුම? දැන් එකතුව කියන්නේ අපිට අවසානයේ ලබා ගන්න ඕනේ උත්තරය. මෙතෙන්ද කියනවා මේ දක්වා තියෙන එකතුවට දැන් මං කලිනුත් කිව්වන්නේ n කියන්නේ කලින් ලබාගත් සංඛ්‍යාව කියලා. එතකොට එකතුවට මෙන්න මේ සංඛ්‍යාව එකතු වුණාට පස්සේ ආදානය කරගත් සංඛ්‍යාව එකතු වුණාට පස්සේ අලුතින් ඒක සමාන වෙනවලු එකතුවටම. මම මේක කෙටියෙන්ම කිව්වොත් අර ආදානය කරගන්න සියලුම සංඛ්‍යා එකතුව කියන දන්නට එකතු වෙමින් එකතු අලුත් වෙනවා කියන එක. ඒ නිසා දුවේ පුතේ මෙතනදී වෙන්නේ සංඛ්‍යා එකින් එක එකතු වෙවි එකතු වෙවි එකතුව කියන තැන අවසාන අගයක් නිර්මාණය වෙනවා. එතකොට ඊට පහලින් වරණයක සංකේතය තැඹිලි පාටින් ඇඳලා තියෙනවා. ඔයාලට පේනවා ඒකේ ප්‍රශ්නයක් අහනවා තවත් සංඛ්‍යාවක් තිබේද කියලා. දැන් අපි දන්නවා මේකට උත්තර දෙකක් තියෙනවා. ඔව් නැත. හොඳින් නිරීක්ෂණය කරන්න තවත් සංඛ්‍යාවක් තිබේද කියලා අහන ප්‍රශ්නයට ඔව් කියලා පිළිතුරක් දුන්නොත් ඒ ගලා යාම බලන්න කොහෙටද යන්න කියලා නැවතත් ඉහළට ගමන් කරලා අර සංඛ්‍යාව කියවීම කියන තැනින් සම්බන්ධ වෙනවා. ඔන්න ඕක තමයි අපි කියන්නේ පුනර්කරණයක් කියලා. ඒ හින්දා මේකේ ඔව් කියන පැත්තෙන් මේ සංඛ්‍යාව කියවීම සහ එකතු කිරීම කියන කාරණා දෙක ඒ කාර්යයන් දෙක නැවත නැවත සිදුවීමක් අපිට දක්නට ලැබෙනවා. අවසානයේදී තවත් සංඛ්‍යාවක් තිබේද කියන ප්‍රශ්නයට නැත කියලා පිළිතුරක් දෙන වෙලාවේදී එයා මොකද කරන්නේ? එකතුව ප්‍රතිදානය කරනවා කියලා කියනවා. එකතුව ප්‍රතිදානය කරනවා. එතකොට ඒ දක්වා අර එකතුව කියන අගය සංඛ්‍යාවෙන් සම්පූර්ණ වෙවි නැත්නම් සංඛ්‍යාවට එකතු වෙවි අලුතින් එකතුව නිර්මාණය වෙනවා. ඉතින් එකතුව ප්‍රතිදානය කළාට පස්සේ මේ ගැලීම් සටහන අවසන් වෙනවා. මෙතනි දරුවනේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි කිසියම් කොන්දේසියක් මෙම අවස්ථාවේදී නම් මේ කොන්දේසියක් තෘප්ත වෙලා තියෙන අතරතුර මේ පුනර්කරණය නැවත නැවත සිදු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට මේ පාලන ව්‍යුහය යටතේ විවිධ වර්ගයේ ගැලීම් සටහන් නිර්මාණය කරන්න පුළුවන්.
හොඳයි දුවේ පුතේ. ඉතින් අද අපි ක්‍රමලේඛ ගැන ගොඩාක් කතා කළා. දැන් ඔයාලා පෙළපොත මුලේ ඉඳලා නැවත කියවමින් අපි අද මේ කියලා දුන්න දේවල් හොඳින් අධ්‍යයනය කරන්න ඕනි. අද දිනේ වැඩසටහන අවසන් කරන්න කලින් ආයෙත් කියමු බලන්න අපි මොනවද සාකච්ඡා කළේ කියලා. මුලින්ම ඇයි ක්‍රමලේඛ ලියන්න කියලා අපි කතා කළා. මිනිසුන්ගේ ගැටලු පරිගණකයකට නැත්නම් උපාංගයකට කියලා විසඳගන්න තමයි අපි ක්‍රමලේඛ ගොඩනගන්නේ. ඊළඟට අපි කතා කළා මිනිසුන්ට උපදෙස් දෙනවට වඩා යන්ත්‍රයකට උපදෙස් දෙන්න ටිකක් අමාරුයි කියලත්. ඒ හින්දා ගැටලුව හොඳින්ම විශ්ලේෂණය කරන්න ඕනි කියලත් කතා කළා. තව අපි කතා කළා ගැටලුව විශ්ලේෂණය කරනකොට ප්‍රධාන සංරචක තුනක් හඳුනා ගන්න ඕනි කියලා. මොනවද? එක තමයි ගැටලුව විසඳීමට අවශ්‍ය ආදාන මොනවද කියන එක. දෙවැනි එක ගැටලුව විසඳූ පසු ලැබෙන ප්‍රතිදාන මොනවද කියන දේ. තුන්වැනි දේ තමයි ප්‍රතිදානය ලබා ගැනීමට නම් ආදානවලට මොකක්ද කළ යුත්තේ කියන දේ. ඊළඟට අපි සාකච්ඡා කළා මෙන්න මේ සංරචක තුන භාවිත කරලා අපිට ගැටලුව විසඳන පියවර ඇල්ගොරිතමයකින් ඉදිරිපත් කරන්න පුළුවන් කියලත්. ඇල්ගොරිතමයක් ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා කියලත් කිව්වා. මතකයිද? මොනවද? එක තමයි ගැලීම් සටහන, දෙවෙනි එක තමයි ව්‍යාජ කේත. මේ විදිහට ඇල්ගොරිතමයක් භාවිත කරලා ගැටලුව විසඳන ආකාරය ඉදිරිපත් කරනකොට පාලන ව්‍යුහ තුනක් භාවිත වෙනවා කියලත් කතා කරා. ඒ තමයි අනුක්‍රමය, වරණය, සහ පුනර්කරණය. අවසාන වශයෙන් අපි කතා කළා මතකද පාලන ව්‍යුහ තුනටම අදාළ වෙන විදිහට ගැලීම් සටහන් අඳින විදිය. ඔව්. ඉතින් දුවේ පුතේ අපි අදට ඔබගෙන් සමු ගන්න යන්නේ. නැවතත් දවසක අපි මේ වගේ අද ඇඳපු සැලසුමකට ගේ හදන විදිය නැතිනම් පැස්කල් ක්‍රමලේඛයක් ලියන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න ඔයාලත් එක්ක එකතු වෙන්නයි බලාපොරොත්තුව. එතෙක් ඔබ සියලු දෙනාටම නිරෝගිමත් සතියක්.
ආයුබෝවන්.